ගරු ඩීවි චානකමැතිතුමා ඔබතුමාට මිනිත්තු 14ක කාලයක්
තියෙනවා. ස්තුතියි ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම අද දිනේ අපි දැක්කා පක්ෂ විපක්ෂ විවාදයක් දවසක් පුරා විවාද කරනවා. මේ ජනක රත්නායක මැතිතුමා තවදුරටත් කොමිසමේ සභාපතිවරයා වශයෙන් සිටිය යුතුද, එහෙම නැත්නම් ඔහු ඉවත් කර යුතුද කියලා මම හිතන්නේ. විශේෂයෙන්ම අද පාර්ලිමේන්තු දවසක් සම්පූර්ණ දවසක් මේ සඳහා වෙන් කිරීමම මම හිතන්නේ රටේ ජනතාවගේ මුදල් අපතේ යැවීමක් කියලා තමයි හඳුන්වන්න පුළුවන්. මොකද මෙතුමගේ ක්‍රියාකලාපය, ඒ වගේම මේ රටේ ඇතිවෙච්ච අර්බුදවල, මේක කොමිසමේ ප්‍රශ්නයක් නෙවෙයි, තනි පුද්ගලයෙක්ගේ ප්‍රශ්නයක් හින්දා රටේ අර්බුද, එක පැත්තකින් ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයෙන් ලැබෙන ඒ ණය නවත්තන්න, ඒ වගේම රට නැවතත් තෙල් පෝලි යුගයකට යන්න තනි පුද්ගලයෙක් ගත්ත උත්සාහය අවසන් කිරීම තමයි අද දිනේ සිදුවේ. අපි දැක්ක පක්ෂ විපක්ෂ අපේ සියලුම දෙනා කතා කරද්දී මේ කොමිසම පිළිබඳ කතා කරා. නෑ, මේ කොමිසමේ නෙමෙයි ප්‍රශ්නේ තිබුණේ. මේක ප්‍රශ්නේ තිබුණේ පුද්ගලයෙක්ගේ. මේ කොමිසමේ ප්‍රකාශ විදියට තමයි අපි හැමදෙස්සෙම මේ සභාපතිවරයාගේ ප්‍රකාශ අපි මාධ්‍ය තුල දැක්කේ. හැබැයි ඇත්තටම සිදුුණේ මේ කොමිසමේ සභාපතිවරයා තමන්ගේ අධ්‍යක්ෂක මණ්ඩලය, එහෙම නැත්නම් කොමිසම කොයි වෙලේවත් රැස් වෙන්නේ නැතුව තමයි තමන්ගේ තනි තීරණ රටේ ජනතාවට ඉදිරිපත් කරන්නේ. මම හිතන්නේ මේක විශේෂයෙන්ම මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. මෙතුමට ටික කාලයක් ඇතුළත මම හිතන්නේ අපි දන්නවා අපේ ව්‍යවස්ථානුකූලව රටේ ජනාධිපතිතුමා වුණා. රටේ නායකය වුණා. යම්කිසි මානසික ආබාධයක් තියෙනවා නම් අයින් කරන්න ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා. හැබැයි යම්කිසි සභාපතිවරයෙකුට යම්කිසි මෙහෙම අවස්ථාවක් ඇති වුණොත් ඒ සඳහා ප්‍රතිපාදන නැහැ. මම හිතන්නේ මේකට 113 අවශ්‍ය නැහැ. මේ වගේ මානසික ආතතියක් ඇති වෙනකොට ඒ සඳහා ප්‍රතිපාදන තියෙන්න ඕන ඔහු අයින් කරන්න. මොකද මෙහෙම අද ලෝකයේ හඳුනාගත්ත ලෙඩක් තියෙනවා, නාසිසිස්ටික් පර්සනැලිටි ඩිසෝඩර්. මේකෙන් කියන්නේ යම්කිසි පුද්ගලයෙක් තමන් පිළිබඳ ඕනෝට වැඩිය හිතනවා. මම තමයි ජගතා, මං කියන විදියට තමයි හැමදේම වෙන්න ඕන, මම හැමදාම මාධ්‍ය ඉන්න ඕන, උදේ හවසම මාධ්‍ය ඉන්න ඕන. මේකත් ලෙඩ. මේ ලෙඩට බෙහෙත් ගන්නා වෙනුවට රටක් අමාරුවේ දැමීමේ පිළිබඳව තමයි අද අපි විවාදයකට යන්න ඕන. විශේෂයෙන් අපි දන්නවා එදා ඔය ජනක රත්නායක මැතිතුමා පළවෙනියට මාධ්‍යට එන්න අවස්ථාව ලැබෙන. රටේ විදුලිය කපන්න පටන් ගත්තා. මොකද අද රටේ විදුලිය කපන්නේ මාධ්‍යත් එතුම නැහැ. රටේ තෙල් පෝලින් තියෙන කාලේ තමයි එතුමට එළියට එන්න අවස්ථාව ලැබුණේ. එතුම කැමති දවසේ හැමදාම ඇවිල්ලා කියන්න අද දවසේ පැය 2ක් විදුලිය කපනවා, හෙට දවසේ පැය 13ක් විදුලිය කපනවා, අනිත් දවසේ පැය 8ක් විදුලිය කපනවා. මේක කියන්න තමයි එතුමයි හිටියේ. හැබැයි මේ කොමිසම කවදාවත් ජනතාවට පැය 24ම විදුලිය දෙන්න ඕන අවශ්‍ය පිරිවැය හොයාගන්න විදුලි බල මණ්ඩලයට පුළුවන්ද? මේ ඒකකයට යන කොස්ට් එක, මේ සම්පූර්ණ පිරිවැය හොදාගන්න විදුලි බල මණ්ඩලයට පුළුවන්ද? මේ ක්‍රමවේදය මොකද්ද? අපිට අවශ්‍ය තියෙන මේ විදුලි බලාගාර ටික මේකෙන් මේ විදුලිය නිපදවන්න පුළුවන්ද කියලා කොයි වෙලාවෙත් සාකච්ඡා කරේ නැහැ. එතුමාව ඉස්සරහට එනවා අද පැය 2යි, හෙට පැය 4යි, අනිද්ද පැය 10යි. මේක තමයි මෙතුමගේ රාජකාරිය විදියට තිබුණේ. ඒ වගේම අපි දන්නවා හැබැයි අද ටික කාලයකට ওই අර්බුදත් ඇස්සේ කාංචන විජේසේකර අමාත්‍යතුමා එතුමා අමාත්‍යවරයෙ වශයෙන් පත් වෙනවා. එතුමා අමාත්‍යවරයෙ වශයෙන් පත් වෙලා එතුමා මාස කීපයකින් ප්‍රකාශ කරනවා අපේ රටේ පැය 24ම විදුලිය ලබා දෙනවා. අමාත්‍යතුමා ප්‍රකාශ කරලා දවසක් යන කලින් කියනවා, සභාපතිවරයා ඇවිල්ලා කියනවා, ජනක රත්නායක මහතා ඇවිල්ලා කියනවා, කිසිසේත්ම පැය 24 විදුලිය දෙන්න බෑ. පැය දෙකක් අපාදු වෙන්න ඕන. ඊට පස්සේ කියන පැය 4ක් අපාදු වෙන්න ඕන. ඇමතුමාට ඕන වුණාට පැය 24 විදුලිය ලබා දෙන්න කිසිසේත්ම හැකියාවක් නැහැ කියලා. ඇමතුමා වෙලා සතියක් නැහැ. හැබැයි ඇමතුමා එදා ඉඳන් පැය 24ම විදුලිය දෙන්න අවශ්‍ය කටයුතු ආරම්භ කරා. විශේෂයෙන්ම අවශ්‍ය බලාගාර ටික, අවශ්‍ය ගල්ලඟුරු ටික, අවශ්‍ය ෆර්නස් ටික, අවශ්‍ය නැප්තා ටික, ඒ වගේම අවශ්‍ය රිනියුබල් එනර්ජි වලට අවශ්‍ය පේමන්ට්ස් ටික, මේ ටික මෙන්න මේ විදියට කරොත් තමයි අපිට පැය 24ම විදුලිය ලබා දෙන්න පුළුවන් කියලා මේ ආයතනත් එක්ක එකතු වෙලා අවශ්‍ය සැලසුම හැදුවා. මේ සැලසුම හැදිලා විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලෙන් මේක PUCSL එකට යවන වතාවේ මේක රිජෙක්ට් කරලා එවන. මේක 100ට 100 යම් කිසි විදුලි වැඩිවීමක් ඉල්ලනකොට මේක 125යි අනුමත කරා. නැත්නම් 75යි අනුමත කරා. මේක යවනකොටම මේක බලන්නත් කලින් මෙතුමා කියනවා කිසිසේත්ම මෙහෙම වැඩි කිරීමක් කරන්න නැහැ කියලා. අපි දන්නවා ලංකාවේ අවුරුදු 72ක දේශපාලනයට බයින. මේ හැම තීන්දුවම ගත්තේ දේශපාලනීකරණය වෙලා අරගල ඇවිල්ලා කිව්වේ රටේ දේශපාලනය වෙන්න ඕන නැහැ මේ රාජ්‍ය ආයතන කියලා. මේ ආයතනවල ස්වාධීන මිනිස්සු වෙන්න ඕන කියලා. හැබැයි අපි දැක්කේ මේ ආයතනයේ තුල ඉන්න සභාපතිවරයා 100%ක් දේශපාලනීකරණය වෙලා හිටියේ. 100%ක් දේශපාලනය. එතුමගේ තීරණ ගත්තේ අපේ යුනිට් එකකට යන කොස්ට් එක බලලා නෙවෙයි. එතුමා තීරණ ගත්තේ අපේ යන පිරිවැය බලලා නෙවෙයි. එදා මාධ්‍යට ඕන දේ තමයි, එදා ජනතාව తాවකාලිකව සතුටු කරන්න ඕන දේ තමයි එතුමගේ මුවින් ප්‍රකාශ වුණේ. එහෙම නැත්නම් එතුමා බැලුවා නම් පැය 24 විදුලිය දෙන්න ඕන කියලා. එහෙම නැත්නම් උසස් පෙළ ශිෂ්‍යයන්ට ඇත්තටම ආදරයක් තිබුණා නම්, ඇත්තටම ආදරයක් තිබුණා නම් අන්තිම දවස් 14 නෙවෙයි යන්න තිබුණේ. ඒගොල්ලෝ මාස කීපයක් තිස්සේ පටන් ගන්නේ පාඩම් කරන්න. ඒ කාලේ පැය 24ම විදුලිය දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල නිර්මාණය කරන එක තමයි කරන්න තිබුණේ. හැබැයි එහෙම විසිම වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. අන්තිමට මෙතුමා උසස් පෙළට ඔන්න මෙන්න තියලා යනවා මානව හිමිකම් කොමිසමට. මානව හිමිකම් කොමිසමට ගිහිලා පැමිණිලි කරනවා CPC එකට පෙට්‍රෝලියම් එකට හැකියාව තියෙනවා ණයට තෙල් ටික දෙන්න. මේ තෙල් ටික අරගෙන ඊට පස්සේ පුළුවන්කම තියෙනවා CB එකට අවශ්‍ය විදුලිය නිපදවලා ලබා දෙන්න පුළුවන් පැය 24ම විදුලියක. මෙතුමා ඊට පස්සේ මානව හිමිකම් කොමිසමෙන් මේක අරගෙන යනවා සුප්‍රීම කෝට් එකට. අපේ ලංකාවේ තියෙන ඉහළම අධිකරණයට අරගෙන ගිහිල්ලා කියනවා මෙතන CPC එක කරන්නේ බොරුවක්, CB එක කරන්නේ බොරුවක්, මේ පැය 24ම විදුලිය දෙන්න පුළුවන් කියලා. හැබැයි ශේෂ අධිකරණයෙන් තීන්දුවක් ලබා දෙනවා මේ සභාපතිවරයාගේ කීම සම්පූර්ණ බොරුවක්, මේ තියෙන මිල ගණන් වලට ඒ වගේම මේ තියෙන තත්ත්වය ඇතුලේ කිසිසේත්ම මේ විදුලිය ලබා දෙන්න බෑ කියලා. එතුමගේ ප්‍රකාශ, එතුමගේ ස්ථාවරය ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් පවා ඒක ඒ ස්ථාවරය සම්පූර්ණයෙන් අයින් කළා තියෙනවා. අභියාචන අධිකාරණයෙන් මේක තීරණය කළා තියෙනවා. ඒකින්ද මේක පාර්ලිමේන්තුව විතරක් නෙවෙයි මේක අධිකරණයට ගිහිල්ලා මෙතුමගේ ස්වභාවය පිළිබඳව, මෙතුමගේ වැරදි තීන්දුව පිළිබඳව මේ වෙද්දි ඔප්පු වෙලා ඉවරයි. ඒ වගේම ඊයේ දිනේත් මෙතුමා අභියාචන අධිකරණයට ගියා, නැවත වතාවත් අහවුරු කරලා එතුමගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ වගේම මං කියවුවේ කලින් කිව්වා වගේම ඇයි මේ සභාපතිවරයා දේශපාලනීකරණය වෙලා කියන්නේ. අපි දැක්කා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොන්දේසි කීපයක් තියෙනවා. මේ ප්‍රධාන කොන්දේසි අටින් එකක් තමයි එක පැත්තකින් පෙට්‍රෝලියම් එක තෙල් විකුණනකොට මේ තෙල් කොස් රිෆ්ලෙක්ටිව් වෙන්න ඕන. මේ තෙල් වල මිල ගණන් වියදම හා ආදායම සමාන වෙන්න ඕන. ඒ වගේම තමයි පිරිවැයට සමාන ආදායමක් ලැබෙන්න ඕන කියලා CB එක. ඒ වගේම විදුලි බල මණ්ඩලෙත් මේක අනිවාර්යෙන් ලැබෙන්න ඕන කියලා තමයි මේක IMF කන්ඩිෂන් වලදී. අපි දකිනවා ඇයි මෙයා දේශපාලනීකරණය කළාද? අපි දන්නවා විපක්ෂයේ මන්ත්‍රීවරු ඇවිල්ලා කියනවා අපි දැක්ක මරික්කා මන්ත්‍රීතුමා එහෙ මෙතන හිටියා ඇතුළු මන්ත්‍රීවරු ඇවිල්ලා කියනවා IMF හම්බෙන්නේ නැහැ IMF මේ වල හම්බෙන්නේ නැහැ IMF දෙසැම්බර් හම්බෙන්නේ නැහැ එක පැත්තකින් විපක්ෂයේ මන්ත්‍රීවරු කියනවා මේක හම්බෙන්නේ නැහැ කියලා අනිත් පැත්තෙන් ජනකරත්නායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දාපු ඒ කොන්දේසි කඩ කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යන. එතකොට අපිට පේනවා මේ විපක්ෂී උමනාව කරේ මේ IMF නවත්තන්න කරපු කුමන්ත්‍රණය. මේ කුමන්ත්‍රණයක් තමයි මේ දේ සිදු වුණේ. හැබැයි අද වෙද්දී විශේෂයෙන්ම අනිත් සියලුම නිලධාරි අනිත් සියලුම නිලධාරි තීරණය කළා තිබුණා මෙතුමගේ තීරණය නෙවෙයි හරි මේ අවශ්‍යතාවයේ අපි දන්නවා මේ වෙලාවේ අපි මිල වැඩි කරන්නේ මිල වැඩි කරනකොටම ඒකේ අරමුණක් තිබුණා මිල අඩු කරන්න. මොකද අපි දන්නා එක පැත්තකින් මිල වැඩි වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට එනකොට ඒ අවශ්‍ය පළවෙනි වාරිකයේ ලංකාවට එනකොට ඊට සාපේක්ෂව ඩොලර් එකට ගෙවන රුපියල් ප්‍රමාණය අඩු වෙනවා. ඒ රුපියල් ප්‍රමාණය අඩු වෙනකොට කෝල් වලට ගෙවන මිල අඩු වෙනවා. එතකොට අනිත් පැත්තේ ෆර්නස් වලට ගෙවන මිල අඩු වෙනවා. අපි දන්නවා අපි ගියොත් මාර්තු මාසෙට කලින් රුපියල් 270ක් ගෙවපු ෆර්නස් ලීටරේට අද ගෙවන්න
වෙන්නේ වර්තමාන මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
රුපියල් සාමාන්‍ය රුපියල් 200යි ගෙවන්න වෙන්නේ. ඒ වගේම තෙල් මිල රුපියල් 100කින් අඩු වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තම ගෑස් මිල රුපියල් 1000කින් අඩු වෙලා තියෙනවා. උද්දමනේ 150 ඉඳන් ආහාර උද්දමනේ 130 දක්වා අඩු වෙලා තියෙනවා. මේ සියල්ල තමයි එදා එතුමල්ල නවත්තන්න හැදුවේ. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එන එක නවත්තලා ඒ වගේම රටේ ණය බර විතර ට්‍රිලියන ගානකින් අඩු වෙනවා මේ රුපියල් ගෙවන ප්‍රමාණය වැඩිවීම ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය අඩු වීමත් එක්ක මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න තමයි ජනක රත්නායකව පාවිච්චි කරේ. මේක පාවිච්චි කරේ විපක්ෂයේ කණ්ඩායමද එහෙම නැත්නම් තවත් කණ්ඩායමක්ද අපි මේ පිළිබඳව පරීක්ෂණ කරනවා. විශේෂයෙන්ම මේ තනි පුද්ගලයෙක් රටේ ආර්ථිකය විනාශ කරන්න රටේ ණය බර වැඩි කරන්න සංචාර කර්මාන්තය නැති කරන්න ඒ වගේම රටේ තෙල් මිල කෝල්වල මිල මේ සියල්ලම වැඩි කරන්න ගත්ත උත්සාහයක් පරාජය කිරීම තමයි අද දවසේ වෙන්නේ. මේ නිසි කලට මේ වැඩිවීම ලැබුණ නම් අද පළවෙනි අඩුම මිල ගෙවන විශේෂයෙන්ම අඩුම මිල ගෙවන මිලියන 1.7කට අපි විදුලිය 125කින් අඩු කරන්න යනවා. හැබැයි මේ මිල නිසි කාලයේදී ලබා දුන්නා නම් අපිට කෝල් ණයට ගන්න යන්න වෙන්නේ නැහැ, තෙල් ණයට ගන්න යන්න වෙන්නේ නැහැ, බිලියන 5ක් CB එකට පොලී ගෙවන්න වෙන්නේ නැහැ. එහෙම වුණා නම් පිරිවැය මේටත් වැඩිය 125කින් අඩු කරගන්න තිබ්බ එක තමයි ජනක රත්නායක නැති කරේ. එහෙනම් එතුමා නැති කරේ රුපියල් 1000ට තියෙන බිල රුපියල් 750ට අපි ගේන එක රුපියල් 500ට ගේන්න තිබ්බ එක තමයි ඔය ජනක රත්නායක නැති කරේ. ඒකින්ද මම ජනතාවගේ ඉල්ලන්න කැමති ඔබතුමාලට ලැබෙන්න තිබ්බ 125ක සහනයක්
ඔබතුමාගේ වෙලාව අවසන්.
ජනක රත්නායක තමයි අද දිනේ මේ පාර්ලිමේන්තුවේ තුලින් ඉවත් කරන්න බලාපොරොත්තු. ඒකින්ද මම ඉල්ලනවා මේක පක්ෂ විපක්ෂ සියලුම දෙනා එකතු වෙලා රට වෙනුවෙන් ගන්න ඕන තීරණයක්. බොහොම ස්තුතියි.
நன்றி
தலைமைதாங்கின்ற உறுப்பினர்களே, இன்றைய பொது பயன்பாட்டு ஆணைக்குழுவினுடைய தலைவரை பதவி நீக்குவது தொடர்பாக அரசாங்கத்தினால் பிரேரணை முன்வைக்கப்பட்டிருக்கிறது. இந்த பொது பயன்பாட்டு ஆணைக்குழுவினுடைய தலைவர் உண்மையில் அந்த பொதுமக்களுக்கு ஒரு மானியத்தை வழங்கக்கூடிய வகையில் இந்த தீர்மானம் எடுத்திருந்தால் அரசாங்கம் செய்வது தவறு என்பது என்னுடைய கருத்தாக இருக்கிறது. அதே நேரத்தில் இன்னொரு விடயத்தை நான் இங்கே பதிவு செய்ய விரும்புகின்றேன். குறிப்பாக கடந்த மே 18 முள்ளிவாய்க்கால் நினைவு நாள் நடைபெற்றது. அந்த முள்ளிவாய்க்கால் 14th ஆண்டு நினைவு நாள் தமிழின அழிப்பு நாளாக உலகங்களும் இருக்கிற தமிழர்கள் பல நாட்டு தலைவர்கள் இந்த விடயத்தை நினைவு கூர்ந்தார்கள். அந்த வகையில் கனடா நாட்டினுடைய பிரதமர் ஜஸ்டின் பூட்டோ அவர்களும் இந்த இனப்படுகொலை தொடர்பாக தன்னுடைய பதிவை மேற்கொண்டு இந்த 14 வருடங்களாக இன்னும் தமிழ் மக்களுக்கு நீதி கிடைக்கவில்லை என்ற ஒரு பதிவையும் செய்திருந்தார். அதேபோல கனடா நாட்டினுடைய எதிர்க்கட்சி தலைவர் பியோ பொலிமர் அவர்கள் கூட இந்த தமிழின படுகொலை தொடர்பாக தன்னுடைய பதிவை செய்திருந்தார். அவர்கள் தங்களுடைய பதிவை செய்ததன் பிற்பாடு கனடா இலங்கைக்கான கனடா தூதுவரை அழைத்து வெளிவிவகார அமைச்சர் அவர்கள் தங்களுடைய கண்டனத்தை தெரிவித்திருக்கிறார். என்ன அடிப்படையில் இந்த கண்டனம் தெரிவிக்கப்பட்டது என்பதை நான் கௌரவ அமைச்சர் அவர்களிடம் கேட்க விரும்புகின்றேன். என்னென்று சொன்னால், இன்று கனடா கூறிய இந்த விடயம் நாளை அமெரிக்கா கூறும், அதேபோல பல நாடுகள் எதிர்காலத்தில் கூறும். இலங்கையில் இந்த
கரு சிசி ஜெயக்குமார்
மூலாசனி கரு சபாபத்தியமேனே දැන් මේ ගරු සභාවේ විවාදයේ ලක්වෙන්නේ මේ ජනක රත්නායක මහතා ඉවත් කිරීම පිළිබඳ ප්‍රශ්නේ. මෙතුමා මේ විවාදයේදී ඉදිරිපත් කරන්නේ කැනඩා රාජ්‍ය විසින් ද්‍රවිඩ ජනතාව අපි රටේ විසින් සමූල ඝාතනය කරයි කියන ප්‍රකාශය. මේ දෙක කිසිසේත්ම අදාළ නැහැ මාතෘකාවට. අපි ඉල්ලීමක් කරනවා කැනඩා ජනාධිපතිතුමාට අවශ්‍ය නම් අවසර වශයෙන් අවශ්‍ය නම් එම කැනඩාවේ කොටසක් ද්‍රවිඩ ජනතාවට ලබා දෙන්න වෙනම රාජ්‍යයක් පිහිටවන්න. ඒ නිසා මේ මාතෘකාවට අදාළ නැති දෙයක් ඔබතුමා මේ ප්‍රකාශ කරන්නේ.
බොහොම ස්තුතියි ගරුමතුමා. ගරු මන්ත්‍රීතුමා තමන්ගේ මාතෘකාවට අනුකූලව කතා කරන්න.
හරි. நான் இது என்னென்ன வெளிநாட்டு அமைச்சர் இதில் சம்பந்தப்பட்டபடியா நான் இந்த கருத்தை தெரிவிக்கத்தான் போறேன். என்னென்னு சொன்னால், இந்த வெளியுறவுத்துறை அமைச்சர் அந்த கனடா தூதுவரை அழைத்து இந்த கண்டனத்தை பதிவு செய்த என்பது எதிர்காலத்தில் இலங்கைக்கு இது பாதகமாக அமையும். ஏனென்றால் இன்று கனடா இந்த பதிவை மேற்கொண்டது கனடாவினுடைய பிரதமர் எதிர்க்கட்சி தலைவர். ஆகவே எதிர்காலத்தில் 15வது வருடத்தில் அமெரிக்காவோ அல்லது அதையொட்டிய வல்லரசு நாடுகளோ இந்த பதிவுகளை மேற்கொள்ளக்கூடும். ஆனால் அப்படி இருக்கின்ற போது எல்லா நாட்டு தூதுவர்களையும் அழைத்து வெளிவார அமைச்சர் தன்னுடைய கண்டனத்தை தெரிவிக்க போறாரா? அவர்கள் கூறுவது பிழையாக இருந்தால் உண்மையான விசாரணை ஒன்று நடைபெறும் என்பதை நான் இங்கே கூறிக்கொள்ள விரும்புகின்றேன். குறிப்பாக கௌரவ அமைச்சர் அவர்களை உங்களுக்கு ஒரு விடயத்தை நான் சொல்ல விரும்புகின்றேன். அண்மையில் ஜாகு இணையதளம் வந்து ஆசியாவில் மிகவும் வறுமையான ஏழ்மையான வறுமையான நாடுகள் ஒன்றாக இலங்கையே உள்வாங்கப்பட்டிருக்கிறது. உண்மையா இருக்கிறது? உங்களுக்கு முடியுமா ஜாகு இணையதளத்தினுடைய பணிப்பாளரை கூப்பிட்டு ஏன் இலங்கையை வறுமையான நாடாக கூறினீர்கள் என்று கூற முடியுமா? இல்லை. அதே போலத்தான் இந்த சரியான ஒரு நீதி விசாரணை நடைபெற்று உண்மை கண்டறியப்படும் வரை வெளிநாடுகளில் இருக்கின்ற தலைவர்கள் இது தொடர்பாக பதிவை மேற்கொள்வார்கள். இந்த பதிவு என்னை பொறுத்தவரையில் குற்றம் இழைத்தவர்களுக்கு தண்டனை வழங்கப்பட வேண்டும் என்பது என்னுடைய தனிப்பட்ட கருத்தல்ல. ஆனால் உண்மை கண்டறியப்பட வேண்டும். இலங்கையில் 2009 நடந்தது இனப்படுகொலை என்பதை நிரூபிக்கப்பட வேண்டும். அது மாத்திரமல்ல, தற்பொழுது இலங்கையில் வடக்கு கிழக்கு பிரதேசத்தில் இராணுவமயமாக்கல், அந்த யுத்தத்தின் அடிப்படையில் வந்த இராணுவம் இன்று பௌத்த மயமாக்கலாக மாறியிருக்கிறது. ஏன் அதை அப்படி செய்கிறீர்கள்? அதுவும் ஒரு இன அழிப்பின் அடையாளம். தமிழர்களுடைய நிலங்கள் மகாவலி எல்வலயம், தற்பொழுது மகாவலி ஜெயவலயமாக முல்லத்தீவில் ஆரம்பிக்கப்பட்டு வவுனியா மன்னாருக்கு வருகிறது. ஏன் அங்கு தமுத்தை கமையில் இருக்கின்ற மகாவலி என்னென்று மன்னாருக்கு ஜெயவலயமாக கெசட் பண்ணப்படுகிறது? அங்கிருக்கின்ற நிலங்களை, தமிழர்களுடைய பிரதேசத்தில் இருக்கின்ற நிலங்களை மகாவலி மூலம் அபகரித்து தென்பகுதியில் இருக்கிற சிங்கள மக்களுக்கு வழங்குவதற்காகத்தான் இந்த மகாவலி அதிகார சபை செயற்படுகிறது. இதுவும் ஒரு இன அழிப்பின் அடையாளம். இந்த இன அழிப்பு என்பதை நீங்கள் சற்று புரிந்து கொள்ள வேண்டும். கௌரவ நீங்கள் குறுக்கிட்ட அமைச்சர் அவர்களை நீங்கள் இது தொடர்பாக நீங்கள் இந்த விவரங்களை கேட்டால் நான் அது சம்பந்தமாக தர இருக்கிறேன். எல்லாத்துக்கும் ஆதாரம் இருக்கிறது. ஆதாரம் இருக்கிற விடயங்களை உண்மையை மறைப்பதாக இருந்தால் தொடர்ச்சியாக எல்லா நாட்டு தலைவர்களும் இந்த பதிவை தொடர்ச்சியாக மேற்கொள்வார்கள். நீங்கள் எல்லா நாட்டு தூதுவர்களையும் அழைத்து கண்டனங்களை தெரிவித்து கடைசியில் இந்த நாடு எந்த ஒரு உலக நாடுகளுடைய அனுசர இல்லாத ஒரு நாடாக ஆசியாவில் தற்பொழுது 20 நாட்டுக்குள் இருக்கின்ற வறிய நாடுகளில் ஒன்றாக இருக்கின்ற நாடு ஆசியாவில் மிகப்பெரிய ஒரு வறிய நாடாக மாறுவதற்கு உங்களை போன்ற ஒரு சிந்தனையற்ற நல்லிணக்கமற்ற செயல்பாடுகள் தான் காரணமாக அமையும். கனடா தூதுவரை அழைத்து கண்டனம் தெரிவித்த அலிசப்ரி அவர்களுக்கு என்னுடைய கண்டனத்தை பதிவு செய்கிறேன். நன்றி.
ඉසුදිගරු
සභාපතිතුමනි, අද දිනේ මහජන උපයුත්තා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාට එරෙහිව අද ඉදිරිපත් වෙන මේ යෝජනාව සම්බන්ධයෙන් කතා කරනවා නම්, දැන් ඉස්සර අපේ ගංගොලට එනවා ගරු සභාපතිතුමනි, අපි පොඩි කාලේ තොරම්බල්කාරයෝ. ඒ තොරම්බල්කාරයෝ එන්නේ විවිධ ඇඳුම් ඇඳගෙන. ඒ තොරම්බල්කාරයෝ එනවා විවිධාකාරයේ විවිධ වේශාරූපෙන්. විවිධ ආයත් අඳාගෙන ඇඳුම් ඇඳගෙන. ඉතින් මම හිතන්නේ මේ වගේ පුද්ගලෙක් සම්බන්ධයෙන් අපිට මේ විවාද කරන එක තේරුමක් නැහැ කියන මගේ මතය. විශේෂයෙන්ම අපි දන්නවා කොමිෂන් සභාවක කාර්යභාරය සම්බන්ධ. දැන් අනික් කොමිෂන් සභා තියෙනවා. ඒක කොමිෂන් සභාවකත් ඇවිල්ලා සභාපතිවරේ කතා කරන්නේ ඒ කොමිෂන් සභාවේ කාර්යභාරය නිහඬව එයා ඉදිරිපත් කරන කොමිසම් සභාව රැස්වෙන හැම අවස්ථාවක දැන් අද ලංකාවේ ඉන්න විශාල මුගත කවුද කියලා ඇහුවොත් එහෙම ඒ ජනක රත්නායක කියලා තමා එතුමා කියන්න උත්සාහ කරන්නේ. කොමිසම් සභාව රැස්වෙන හැම අවස්ථාවකදීම කොමිසම් සභාවේ සමාජිකයන්ට කතා කරන්නේ ගොනා බූරුවා මීමා මීහරක මේ වගේ වචන කියලා. ඒ වගේම කොමිසම් සභාව රැස්වෙන හැම අවස්ථාවකදීම මහජන නියෝජිතයෝ දැන් මේ විපක්ෂේ කතා කරනවා එතුමා ගැන මේ සියලු දෙනාම ආමන්ත්‍රණය කරන්නේ මීහරක් හොර තක්කඩි මේ වගේ වචන කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඕනනම් මේ වොයිස් රෙකෝඩ් තියලා දාලා දෙන්න පුළුවන් අහන්න. එහෙනම් මේ සමස්තර හිතන්න එපා. දැන් මේ හදන්නේ විපක්ෂ නායකතුමායි මේ විපක්ෂයේ සියලු දෙනාම හදන්නේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා. ඊළඟ ජනාධිපති අපේක්ෂකයා තමයි එතම. දැන් අපි දැක්කනේ ගිය යහපාලන ආණ්ඩුවෙන් හැදුවා ජනාධිපතිවරයෙක්. අපි මෝදිට ඇඳා එතුමා. ඉතින් මෙතුමත් මේ මෝදිට තමයි අඳින්නේ. ඔල්ලෝස් දෙකක් පාවිච්චි කරා. මං කිව්වෙත් එකයි ගමේ ඉන්න තොරම්බල්කාරයෝ අර කාලෙන් කාලට බඩු අරන්ගෙන තොරම්බල්කාරයෙක් වගේ මං හිතන්නේ විවිධාකාරයෙන් තමා ඔබතෙක් කියලා කියන්න උත්සාහ කරමින් මේ සමාජයේ වෙනම මතයක් හදන්න උත්සාහ කරනවා. දැන් එතුමා කියපු කාරණා කීපයක් සම්බන්ධයෙන් මම දැන් සමාජ මතයක් හදන්න හදනවා. එතුමා අධිකරණයට ගියේ කොමිසමේ අනුමැතිය ඇති කියලා ඇතිව කියලා අනුමැතියේ මත කියලා. ඒක වැරදි. කොමිසමේ සෙසු සමාජිකයන් ඒකට එකඟුන්නේ නැහැ. ඒක එහෙම දෙයක් වෙලා නැහැ. ඉතින් ඒ වගේ මං හිතන්නේ වැරදි දේවල් සමාජගත කරන්න හදනවා. ඒ වගේම ඒලියල් විභාගයට විදුලි කප්පාදු එරෙහිව ජනකව පෙනී හිටියා කියලා කියන්න හදනවා. ජනක නිසා තමයි විදුලි කප්පාදු කරන්න සිද්ධ වුණේ. අතරම ගාස්තු සංශෝධනයේට ජනක අවසර දුන්නා විදුලි කප්පාදුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්ත කතාව ඒක. ඒ වගේම මාස දෙකකින් කොමිසම රැස් වෙලා නැහැ. ජූනි පළවෙනිද රැස් වෙන්න තිබ්බේ ජනක ඉන්නකම් කොමිසම රැස් වෙන්නේ නැහැ. ඒක තමයි සත්‍ය යථාර්ථය. ඒ වගේ මෙහෙම වුණොත් වෙන්නේ ජූලි මාසේ විදුලි බිල සංශෝධනයක් වෙන්නේ නැති ප්‍රතිලාභ
ජනතාවට මිනිත්තු 2ක කාලයක් තියෙනවා
සීපත් කරන්න ඕන. දැන් මේ සුදනා වගේ කතා කරන සභාපතිවරයා සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වෙනවා. අපි දන්නවා දැන් මම කියන්නම් මේ විගණනේ වාර්තාවක් සම්බන්ධව මහජන උපේක්ෂා කොමිෂන් සභාවේ සභාපතිවරයා 375,000 මාසික කුලියට ලබාගෙන ඇති මර්සිඩීස් බෙන්ස් වේසාදේ සඳහා කුලියට ලබාගෙන ඇති ආයතනයට නෙමෙයි වෙනත් පුද්ගලයෙකුට ගෙවලා තියෙනවා. මේ වාහනේ කුලී පදනම් මත අරගෙන තියෙන 2021 වර්ෂයේ දෙසැම්බර් 7 වෙනිදා. එතකොට 2021 මැයි 31 දක්වා ඒ වෙනුවෙන් 21,87,475ක් ගෙවීමට වවුචර් එක නිකුත් කර තිබු බවත් එසේ තිබියදී බැංකු ගිණුමෙන් 30,61,165ක් ගෙවා තිබුණු බවද එම වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. එසේම ඒ වෙනුවෙන් නිකුත් කළ ඉන්වොයිස් එක ඉන්වොයිස් පත්‍රයේ සේවා සැපයුම්කරුගේ නම ලිපිනයේ දුරකථන අංකය හා ඉල්ලුම්පත්‍ර කරුගේ අස්සන වාහන කුලිය ගෙවිය යුතු කාල පරිච්ඡේදය හා ගාස්තුව සඳහන් කර නොතිබුණු බවද කොමිෂන් සභාවේ පරිගණක ඇසුරෙන් සකසා තිබූ බව නිරීක්ෂණය වූ බව තමා එහි සඳහන් වෙන්නේ. එහි මුදල් චෙක්පත් රේඛණය නොකර ගෙවන ලෙස දන්වා තිබූ බවද විග්‍රහ වාර්තාවේ සඳහන් වෙනවා. දැන් මේ සුදන වගේ කතා කරන මහත්තු මේ සුදුනාවේ කතා කරන මහත්තුරුනේ මම පෙනී හිටින්නේ මේ සියුදනා පෙනී ඉන්නේ. ඉතින් අද එදා මේ හිටපු එහා පැත්තේ ඉන්න සහෝදරවරු අපිට නම කියන්න බෑ නම කිව්වොත් නැගිටිනවනේ මේ අත එදා අපි වෙන අපි එක්ක සටන් කරා ජනකරත්නාව වයින් කරන්න ඕනේ කියලා දැන් අද එහා පැත්තට ගියාට පස්සේ හෙලිකොප්ටරෙන් පියඹල එහා පැත්තට ගියාට පස්සේ අද කතාවේ වෙන කතාව අද කතාවේ වෙන කතාව ඉන්දේ මහත්තුරුන්ට කියන්න ඕනේ මේවත් පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න ඒ වගේම මේ ආයතන ඉහත අංක දරන වාහනය ලබා ගැනීම සඳහා කොමිසම 2022 ජූනි 6 වෙනි දින 2022 ජනවාරි ලැබූ ලන්සුවක් අනුව කොන්ත්‍රාත් ගිවිසුමට එළඹ ඇති බවද එම වාර්තාවේ සඳහන් වෙනවා. එහෙත් එම ගිවිසුම අනුව කොන්ත්‍රාත් කරුගේ ආයතන ලියාපදිංචි අංකයක් නොතිබූ බවද අධ්‍යක්ෂකවරෙක් ලෙස අස්සනක් යොදා තිබුණද ඔහුගේ නමක් හැඳුනුම්පත් අංකයක් සඳහන් නොවූ බවද විගණ වාර්තාවේ සඳහන්. මේ පට්ටපල් පට්ට කම්බ හොරුමේ.
ඔබතුමයි කාර්ය අවසන් ගර්මන්තතුමා.
දැන් මේ අය වෙනුවෙන් තමුන්නාසර පෙනී ඉන්නේ. මේ අය වෙනුවෙන් පෙනී ඉන්නේ. ඉතින් මම බොහොම ඒ වගේම දැන් මේ මෙතුමා ව්‍යාපාරිකයෙක්. ධනකරත්නාය කියන්නේ හොඳ ව්‍යාපාරිකයෙක්. හෝටල් අයිතිකාරයෙක්. දැන් කියනවා ලක්ෂ 21ක්
මෙතුමාගේ
ජනකරත්නායකට අයත් කොළඹ 7 ටොරින්ටන් ප්‍රදේශයේ පිහිට ඇති හෝටලයකට ලක්ෂ 21ක විදුලි පොල්ලක් තියෙනවා. මේ හොරු වෙනු දම්නාස පෙනී ඉන්නේ. මේ හොරු වෙනු පෙනී ඉන්නේ. දැන් මේ මිනිස්සු සාධාරණයි කියන්නේ
අවසන් කරන මන්ත්‍රීතුමා
මහත්තුරුන් අහන්න කැමති. එහෙනම් අපි විශේෂයෙන්ම මේ ඇවිල්ලා මේ ලෑස්ති වෙන වින නාඩගමකට. ඉතින් අපි සජිත් ප්‍රේමදාස මහත්තයා බොහොම පැහැදිලිව කියන්න ඕනේ. තමුන්නාසගේ ඊළඟ අපේක්ෂකත්වයට කෙලව ගන්න හදන්නේ මේ. එහෙනම් එහෙම කෙලව ගන්න නැතුව තමුන්නාසිලක මැදිරියට ඉදිරිපත් වෙන්න. තවත් අපේක්ෂකේ හදන්න එපා මේ මොෝදිලාටයි.
පොරම්පරකාරින්ට
ඕන විදිහට
පොරම්පරකාරගේ අනුගතතුමා ඔබතුමාට මෙහෙත් එක කාලයක් තියෙනවා.
නඩද මූලාසනය ගරු මන්ත්‍රීතුමියනි මේ ආණ්ඩු පක්ෂයේ කට්ටිය කතා කරන්න නිකන් හරියට බුදු වෙලා වගේ. ඒ වගේම ඒගොල්ලන් මේ ගෙනාපු ජනකරත්නායක අපි ජනාපු ජනරත්නායක කෙනෙක් නෙමෙයි විපක්ෂෙන් නෙමෙයි ගෙනාව ජනකරත්නායක. අනිත් එක මේ අපි පෙනී හිටින්නේ මේ අහගින්න හරිද කහින්න එපා කහින් නැතුව අහගින්න හරිද අපි මේ ජනකරත්නායක කියන පුද්ගලයා වෙනුවෙන් නෙමෙයි පෙනී හිටින්නේ. දැන් ජනාධිපතිතුමා කිව්වා එතුමා 2015 එහෙමයි කොමිෂන් සභාව ගෙනල්ලා මේ රටේ රාජ්‍ය පාලනය කොමිෂන් සභාව හරහා ස්වාධීන කරනවා කිව්වා. දැන් කොමිෂන් සභාව මේ පාරත් ඇවිල්ලා ගෙනාවා. ගෙනාවු කොමිෂන් සභාව වලින් වැඩක් තියනවද? මැතිවරණ කොමිෂන් සභාවත් තියනවා ඡන්දය තියන්න බෑ. විධායකයන්ට යටයි. මුදල් අමාත්‍යාංශයට යටයි. ඡන්දය තියන්න බෑ. ඉතින් අපිට හිතනවා මොකටද මේ කොමිෂන් සභාව කියලා ඉවරලා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව තියෙනවා. ඒ ලෙවල් විභාග ලීනකොට ළමයිගේ කරන්ට් කපන එක නවත්තන්න බෑ. ඒ වගේම ඒ කොමිසමට බෑ මේ අසාධාරණ ලෙස සමාජයේ පල්ලෙහාම මිනිසුන්ගේ බෙල්ල මිරිකල සාරය උරන වගේ කරන් බිල වැඩි කරන එක නවත්තන්න ඒ කොමිසමට බෑ. ඊළඟට අද විධායකයේ කොච්චර මේක නතු කරන්නද කියනවනම් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පළාත් පාලන ඡන්දය කල් දාන නියෝගයක් දීලා ඊට පස්සේ මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරලා එයා ඇත්ත කියන්න යනකොට එයාව මාරු කරනවා ජනාධිපති කාර්යාලයට. අද පොලිස් කොමිසම තියෙනවා පොලිස් කොමිසමට මාරු වීමක් කරගන්න බෑ. ඒ නිසා මේ කොමිෂන් සභාව ටික නාමිකව පත් කරලා අකර්මණ්‍ය කරලා Tamange අල්ල නටවන්න බැරි වුණාම මේ කොමිෂන් සභාවල සමාජිකයන්ව මේ විදියට ඉවත් කරන්න ඉදිරිපත් කිරීම මේ වැරදි කියන එක අපේ මතය. එහෙම නැතුව මේ අපි ජනකරත්නාය කියන පුද්ගලයා වෙනුවෙන් පෙනීටින්නේ නැහැ. එතුමා කොමිෂන් සභාවේ මේ සභාපතිවරයා හැටියට මං ඊළඟ ජනාධිපතිවරණට ඡන්දය ඉල්ලනවා මං අරග කරනවා මේක කරනවා කියන එකට අපි විරුද්ධයි. ඒ නිසා අමුඅමුවේ රෙදි ගලවගෙන කඩේ යන්න අපි සූදානම් නැහැ. නමුත් පුද්ගලයා වෙනුවෙන් නෙමෙයි ඒ තනතුර සහ ඒ තනතුරේ ඉඳද්දී ගත්තු ක්‍රියාමාර්ග වෙනුවෙන් මේ කරන කුපාඩි වැඩේටයි අපි විරුද්ධ කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන ආණ්ඩු නිලීමක් කරනවා. ඕගොල්ලන්ට කොමිෂන් සභා ඇලර්ජික් නම් අවශ්‍ය කරලා දාන්න. මේ විදිහට බොරු කොමිෂන් සභා දාලා බොරු කතා කියලා ජනතාව අන්දලා යහපාලනයක් ගෙනියනවා කියලා පෙන්නලා පෝට්ටුවේට ඕන විදියට වැඩ කරන්න ඕන නම් කොමිෂන් ටික අයින් කරලා දාන්න. ඒ මේ අද දවසේ බලන්න මේ පාර්ලිමේන්තුව රැස් කරලා මේ චේම්බර් එකේ විදුලි බිල මෙගෙවාගෙන මන්ත්‍රීවරුන්ගේ ආපන ශාලා ටික ඇරලා මේ නිලධාරීන්ගේ මේ ටික කරගෙන මේ මොකද්ද මේ කරන නාඩගම? ඉතින් මේ කොමිෂන් පත් නොකර හිටියම වැඩ ඉවරයිනේ.
මේ කොමිසම් පත් කරල මේ කොමිසං අයින් කරන්න මහජනතාවගේ බදධ මුදල් නාස්සි කරන එක මේක ජාතික අපරාධයන්නේ. එනිසා මේ උද්ද චාණ්ඩුවට කියන්න කැමති ඕගොල්ලන්ට කොමිෂන් ඇලජික් කියල අපට තේරෙනවා. හරිද ඕගොල්ලන්ට ගොඩක් දේවල් ඇලජික්. හැබැ ඒ ඇලජික් වලට ඔය කරන රියක්ෂණකේ ප්‍රතිඵල ඉතාම නුදුරේදි ලැබේවි. මොකද හේතුව දැන් මේ පාර්ලිමේන්තුවේ කාලය අවුරුදු දෙකමාර පැනලා තියෙන්නේ. දැන් එහා පැත්තේ ඉන්න අයගේ ඔක්කොම පපුව ඩිඩ්ඩික් ගන්නවා. ඊළඟ පාර කොහොමද දිනන්නේ කියලා අපිට නම් ඒ ප්‍රශ්නේ අපිට බයකුත් නැහැ. අපි කොහොමද දිනනවා? හරිද? ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ගෙවෙන හැම දවසක් දක්වාම ඒ ප්‍රශ්නෙට ඔයගොල්ලෝ මුණ දෙනවා. ඊළඟට මේ ජනාධිපතිවරණ අපේක්ෂක කතාවක් දාලා පට්ටවල් බොරුවක් කරන්නේ. ජහා මේ ජනාධිපතිතුමා ජනාධිපතිවරණ තියන්නේ නැහැ. මොකද අහම්බෙන් පත්වච්ච ජනාධිපතිවරයෙක් එතුමා. කඳ උරක් නැතුව ඊළඟ පාර දිනන එක සුවර් නැත්තම් අන්තිම දවස දක්වා මේක ටෙස්ට් කරනවා. ඒක පෝට්ටුවේ කට්ටියත් හොඳට අඳනවා. අපිට කනගාටුයි මේ පෝට්ටුවේ ජේසුස්ව අඬන විදිය බැලුවම. අපේ හිතවත් මගේ මිත්‍රයා
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ඔබතුමා මේ බෝටාපේ ජනාධිපති කරන්න 69 ලක්ෂ ගන්න කොච්චර මහන්සි වුණාද? අද හතරවෙනි පෙළේ වාඩි කරවල තියෙන මේ ජනාධිපතිතුමා. ඒක ඇත්ත තමයි තුමා එකපාරක් කිව්වා අපිට පිස්සු නෑ රනිල් වගමති කරන්න කියලා ඉවරලා. දැන් ඒක තුමට තේරෙන්නේ නැති ඇත්ත කියලා අපරාධ වැරදීමක් වුණා කියලා. ඒ නිසා අවසාන වශයෙන් මගේ කතාව ඉවර කරන්න කලින් මම කියන්න කැමති ඒ 10 දෙනාටම ආයි හම්බෙන්නේ නෑ. ජනාධිපතිතුමා ඇමතිකම් දෙන්නේ නැත. අපි දන්නේ නෑ අපි ජනාධිපතිතුමායි කවුරුද 20 කට වැඩ කරන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවට අපි අවසාන වශයෙන් එක දෙයක් කියන්න කැමති. ජනාධිපතිතුමා වෙන පක්ෂයක් උනාට පොට්ටු ආණ්ඩුව දුවන්නේ සිංහල බෞද්ධ අන්තවාදය ගෙනල්ලා ජාතිවාදය ගෙනල්ලා තමයි මේගොල්ල බලයටපත් උනේ. එහෙම බලයටපත් වෙච්ච ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ උමනාවට ජනරජ පෙරහැර තියෙනවා, නිදහස් උත්සවය තියෙනවා, සල්ලි නෑ කිය අසුචි පොරණයට මේ සල්ලි ගෙවනවා. ඊළඟට මේ කොමිස් ගහන වැඩ ටික හොඳටම යනවා. හැබැයි මේ සිංහල බෞද්ධ ඡන්ද වලින් ආපු ආණ්ඩුවට පොසොන් උත්සවය තියන්න බෑ මූලාසන මන්ත්‍රීතුමනි. ලස්සන 31ක් දුන්නලු LED බල්බ් ටිකක් දාලා පොඩි කාටුන් ටිකක් දාන්න ඇති ඒක. හරිද? මේ ලක්ෂ 31කින් LED බල්බ් ටිකක් දාලා කාටුන් ටිකක් දාලා මේ 2000කට විතර දන්සලක් දෙන්න ඇති ඒක. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න කැමති මේ දැන් මේකලන්ට මේක අහන් ඉන්න බෑ. අහන් ඉන්න බෑ, ගමට යන්න බෑ, පන්සලට යන්න බෑ. දැන් ඔබතුමන්ලාට ගියපාර උදව් කරපු හාමුදුරුවෝ කවුරුත් නැහැ. ඒකත් අපි දන්නවා. දැන් ඒ ස්වාමීන් වහන්සේලාටත් යථාර්ථය තේරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ජනාධිපතිතුමා හැබැයි කියනවා අනුන්ගේ සල්ලි වලින් පොසොන් උත්සවය හොඳටම තියන්නලු. එයාට ඕන ටවුන් හැම ටවුන් එකේම දන්සල් තියලා තම මේ මොනවාද ලයිට් දාලා අර කොළඹ රෙස්ටුරන්ට් වලට සිකුරාදා සෙනසුරාදායි එන සෙනඟ දාලා බලන්න බුද්ධියංශ දාලා ඊළඟ දවස් උදේට අන්න මිනිස්සු සතුටින් හොඳට කාලබීර ඉන්නේ. ඒ වගේ දැන් මේ පොසොන් වලට දන්සල් වෙසක් වලට දන්සල් තියලා එම සම්දර්ශන තමයි යන්න හදන්නේ. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න කැමති
මුතුමයි කාලය අවසන්.
අපි ඊටාම පැහැදිලිව කියන්න කැමති බුද්ධ ශාසන මාත්‍යාංශයට සල්ලි නැත්තම් මධ්‍යම සංස්කෘතික අරමුදල සල්ලි තියෙනවා. ඒ සල්ලි වලින් දෙන්න පොසොන් උත්සවය තියන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා ආගමති කාලේ අපි ආණ්ඩුවේ ඉන්නකොට අපි ඒ සංස්කෘතික අරමුදල සල්ලි වලින් පන්සල් හැදුවාට තරම්. එනිසා ඒක නොකරොත් ඊළඟ බාර ගමට යන්න බෑ පොට්ටු කට්ටියට. වික්‍රමසිංහ මහත්තයා UMP නාවුලන්නේ. ඒගොල්ලන්ට ඡන්ද පෙරදුනත් එකයි
මොකද කරන්නේ?
ඔබතුමන්ලා ඉවර කරගන්න හදන්නේ අද ශිරාණි බණ්ඩාරනායකගේ දෙවැනි එපිසෝඩ් එක ගෙනල්ලා මේ ආණ්ඩුවේ ආයු කාලය ඉතාම ඉක්මනින් ඉවර කරන්න හදනවා කියන එක කියමින් මම කතා අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මූලාසනයේ අපේ මන්ත්‍රීතුමිය. දැන් මේ සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මැතිවරු කතා කරද්දී මට හිතුණා දැන් මේ ජනක රත්නායකව පත් කරේ මේ අපිද කියලා. මම ඒත් ඇහුවා මේ තුෂාර නිල් මහත්මයාගෙන්, ජේසී අලතුල් මැතිතුමාගෙන්, අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් කරපු කෙනෙක්ද කියලා. අනේ නෑ, එතුමාලා කිව්වා බොහොම පැදිලෝ නෑ නෑ, එතුමාට මේ තනතුරු දීමේදී සුසුකමක් විදියට ගෝඨාභය රාජපක්ෂට ගෙවල් දෙකක් ලබා දීම, කාර්යාල ලබා දීම, මෙන්න මේ වගේ කරුණුකාරණා ගණනාවක් මත තමයි ජනක රත්නායකට මේ තනතුරු දුන්නේ කියලා. අපිට මේ ජනක රත්නායක පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. අපිට මෙතන තියෙන්නේ පාරිභෝගිකය පිළිබඳ ප්‍රශ්නයක් සහ මේ කොමිෂන් සභාවල ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයක්. එකක් තමයි අපි මේ දිගින් දිගටම කතා කරපු කාරණයක් තමයි විදුලි බිල කියන කාරණේ. මේ විදුලි බිල නිසා අද කර්මාන්ත ගණනාවක් කඩාවැටලා තියෙනවා. අපේ විශේෂයෙන්ම අපනයන කර්මාන්ත අපේ ශේෂ්ත්‍රයේ තියෙනවා පොල්. ඒ ආශ්‍රිත කර්මාන්ත ගණනාවකට උල ගන්න බැරි විදුලි බිලක් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය පාරිභෝගිකයට මේ විදුලි බිල මේ මට්ටමේ උහුර ගන්න බෑ. ඒ නිසා පාරිභෝගිකයාගේ පැත්තේ ඉඳලා අපි එක පැත්තකින් කතා කරනවා මේ කාරණේදී.
පාරිභෝගිකයෙක් පැත්තේ ඉඳලා අපි 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 දන්නවා ජනගරත්නායකට දුන්නේ දේශපාලන පත්වීමක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් ඒක අපි පැහැදිලිවම දන්නවා හැබැයි එහෙම කියලා ඒ පුද්ගලයා විදුලි බිල වැඩි කිරීම සම්බන්ධව නිවැරදි තැනක ඉඳන් කතා කරනවා නම් අපි ඒ පැත්ත ගන්නවා ඒ වනුත්සයාගේ පත්වීම ගත්ත විදිය ඒක ලැබුණදී අපිට වැඩක් නැහැ ඒ නිසා අද ආණ්ඩුවේ මේ තප්පුලන හාදේන්න මතක නැහැ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පත්වීමක් තමයි ජනගරත්නායක කියන කාරණේ අනිත් එක ඊටාම වැදගත්ම කාරණේ තමයි අද මේ ආණ්ඩුව පෙට්‍රෝලියම් එක පෞද්ගලීකරණය කරමින් යනවා පෞද්ගලීකරණය අපි විරුද්ධ නැහැ සිනෝපොක් එකට දෙනවා IOC එකට දෙනවා USA සමාගමකට දෙනවා ඕස්ට්‍රේලියානු සමාගමකට දෙනවා හැබැයි මේ විදේශීය සමාගම් වලට දෙනවා වගේම නියාමනයක් තියෙන්න ඕන දැන් මේ නියාමනය කවුද කරන්නේ මේ නියාමන අධිකාරීන් මේ විදිහට වහලා දාන්න යනවා නම් අඩබඩ කරන්න යනවා නම් එතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා එතන පාරිභෝගිකයව රකින්න කෙනෙක් නැහැ දැන් රජයටත් අයිති නැති විදේශීය බෞද්ධාශ්‍රය සමාගම් ඇවිල්ලා මේ තෙල් ඒකාධිකාරිය ක්‍රියාත්මක වෙනකොට අපේ රටේ ඉන්න පොදු මහජනයාගේ විදුලි බිල තෙල් බිල ගැන කතා කරන්න කෙනෙක් නැහැ හොයලා බලන්න කෙනෙක් නැහැ ආණ්ඩුවට කන්ට්‍රෝල් එක නැහැ මෙන්න මේ ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නේ තියෙන්නේ අනිත් එක ස්වාධීන කොමිෂන් සභාවලට මේ විදිහට ඇඟිල්ල ගහලා මේ විදිහට අනිත් ආයතනවල ඉන්න ඒ කොමිෂන් සභාවල සභාපතිවරයාටත් දෙන පණිවිඩයක් තමයි මේ ජනකරත්නායකට මේ විදිහට ක්‍රියාත්මක කිරීම සිදු වෙන්නේ මේ විදිහට ජනකරත්නායකට දෙන තරවටුව අනෙකුත් ස්වාධීන කොමිෂන් සභාවල අයටත් කියනවා උඹලත් දඟලාවොත් උඹලත් නැටණ්ඩාවොත් අපි උඹලට දෙනවා ෂොට් එක කියන කාරණේ අන්නේ විදිහට තමයි අද රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ මහතුරුත් එක්ක මේ පොහොට්ටුවත් එක්ක එකතු වෙලා කරන මේ ක්‍රියාදාමය අපි දන්නවා යහපාලනේ ගේන්න කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතුමා 2015 ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේන මහතුමත් එක්ක ආණ්ඩුව කරද්දී ඒ යහපාලනේ වෙනුවෙන් වැඩිම පිළි සිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අදේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සිද්ධ වෙලා තියෙනවා මේ පොහොට්ටුවේ ඈයොත් එක්ක එකතු වෙලා ඒ යහපාලන මූලධර්මයන් සහ මුලින්ම කඩාකප්පල් කරලා දාන්න එනිසා ආණ්ඩුවේ ඌමනාවන් වෙනුවෙන් ටෙනීසිට නිලධාරීන් පිරිසක් තමන්ගේ රාජ්‍ය ආයතනවල තමන්ගේ කොමිෂන් සභාවල පත් කර ගැනීම නම් ආණ්ඩුවේ අවශ්‍යතාවය ඒක පැහැදිලිව කියන්නේ මේ ස්වාධීන කොමිෂන් සභා ටික අකුරලා දාන්න මේ අනෙකුත් ආයතනවල අකුරලා තමන්ගේ හෙංචයෝ ටික දාගන්න දැන් අපි දන්නවා ප්‍රාදේශීය සභාවල මේ නියෝජිතයෝ විදියට ඊපෙරදා ලිපියක් නිකුත් කරලා තිබුණා තමන් නියෝජිතයෝ පත් කරගන්න ඒ නිසා එහෙම පාලනයක් නම් ගෙනියන්න ඕනේ මේ තව ටික තව පෝය කිහිපයයි තියෙන්නේ මේ ආණ්ඩුවට තව පෝය කිහිපයකින් මේ ආණ්ඩුව ඉවරයි ගොඩක් වෙලාවට ඊළඟ අයවැයේදී මේ ආණ්ඩුව ඉවරයි හොඳට මතක තියාගන්න එහා පැත්තේ අපිත් එක්ක කතා කරනවා ඔය අදත් ජනක රත්නායකට සහයෝගය විරුද්ධව අත උස්සන අය ඊළඟ අයවැයේදී හොඳට මතක තියාගන්න මේ ආණ්ඩුව පෙරලන්න බලාගෙන ඉන්න මිනිස්සුක් ඉන්නවා මොකද සමහරුන්ට ඕන විපක්ෂයට යන්න දැන් ආණ්ඩුවේ ඉඳලා පච වෙලා ඉන්නේ. තමන්ගේ දේශපාලන ඉලක්කයන් අනාගත ජයග්‍රහණ ලබා ගන්න විපක්ෂය ටික කාලයක් ඉන්න ඕන කියලා හිතන පිරිසක් එහා පැත්තේ ඉන්නවා. ඒ නිසා නියත වශයෙන්ම ඊළඟ අයවැයේදී
මේ ආණ්ඩුව මිනිත්තු දෙකක කාලයක් තියෙනවා. මිනිත්තු දෙකක කාලයක්.
මේ නියත වශයෙන් පරාජයට පත් වෙනවා. ඒ නිසා මේ අර කකුළුව දියකෙලියේ වතුර ටික රත් වෙන ගමන් නටනවා වගේ නටන්න එපා. මේ නැටිල්ල නවත්තන්න. මේ රටේ මහ ජනතාව මෝඩයෝ නෙමෙයි. අපිට ජනකරත්නායක කියලා පුද්ගලික අවශ්‍යතාවයකුත් නැහැ අපි අඳුරන්නේ නැහැ දැකලත් නැහැ ඔය ටීවී එකෙන් අර හැබැයි ස්වාධීන කොමිෂන් සභාවලට අත තියනවනම් රටේ විදුලි පාරිභෝගිකයාගේ පැත්තේ ඉඳන් ගත්ත තීන්දුව තීන්දුව වලට විරුද්ධව නම් මේ තීන්දුව ගන්න මේ පුද්ගලයා අයින් කරන්නේ අපි ඒකට විරුද්ධයි එයාගේ ජනාධිපති සීන අගමැති සීන එයාට කඩේ යද්දි පොලේ යද්දි සොපින් සුපර් මාකට් එකේ යද්දි ජනාධිපති වෙන්නේ ඒව අපිට අදාළ නැහැ ඒ සීන ගොඩක් අයට තියෙන්න පුළුවන් මෙතන ඇත්තටම එහෙම සීන තියන අය ඉන්නවා ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට තියෙන්නේ ස්වාධීන කොමිෂන් සභාවට අතපෙමට විරුද්ධයි ඒ වගේම විදුලි බිල ඉන්ධන බිල පිළිබඳව නියාමනයක් මේ රටේ තියෙන්න ඕන කියන කාරණේ අපි තාම වැදගත් කියනවා ඒ නිසා මම දීර්ඝව කතා කරන්නේ නැහැ අපේ මූලාශ්‍රයේ මන්ත්‍රීවරු මෙන්න මේ මෞබිව වත්තරේ විදුරු අබේනායක බොහොම ලස්සන පදපේලියක් අද පත්තරේ දාලා තිබුණා මම ඒක කියලා නවත්තනවා උදහස පා විදුලි බිල වැඩි කෙරුවාට අදහස කීවේ ජනකය නොබියව ඊට හිදන වැඩේ මේ පොදු මහ ජනයාට අඩ අද වෙඩි තබනු ඇත පණිවිඩ කරුවාට අද වෙඩි තබනු ඇත පණිවිඩ කරුවාට බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ගරු වෛද්‍ය ගාෂ නවනන්ද මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක්
තියෙනවා බොහොම ස්තුතියි මුලාසරුන්ට මන්ත්‍රීතුමනි තුමියනි මම මේ පාර්ලිමේන්තුවේ මේ තීන්දුව පිළිබඳව ගන්න කලින් කතා කරන්න අවශ්‍යයි මේ රටේ ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන ලෙස ක්‍රියාත්මක වෙනවද? එතනින් යාල ස්වාධීන කොමිෂන් සභාවල කාර්යභාරය කුමක්ද? අපි මේ රටේ ස්වාධීනයයි හැඟෙන මිනිසුන් ස්වාධීන ලෙස ක්‍රියාත්මක වෙනවද? ස්වාධීන ලෙස මෙතෙක් ක්‍රියාත්මක වුණු සියලුම දෙනා ඉන් අනතුරු යම්කිසි දේශපාලනයක් අරඹයා ක්‍රියාත්මක වූවාද නැද්ද? මම මේ මගේ ඡන්දය භාවිතා කළ යුත්තේ කෙසේද කියලා බොහොම සෙවිල්ලෙන් කල්පනාවෙන් කතා මේ සිතා බලපු මට මේ කතාව කතා කරන්න බහිතුණා. හේතුව තමයි අපේ රටේ මේ වෙලාවේ නරකම යයි සඳහන් වෙන මිනිසුන් කොට්ටාසයක් ලෙසට දේශපාලඥයෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ම ජනතාව විසින් හඳුන්වනවා. ඒකේ 225ම කිව්වොත් මං හිතන වැරදි කියලා. හේතුව යම් කොට්ටාසයක් ආණ්ඩුවෙත් විපක්ෂයේ හෝ ආණ්ඩුවේ නොවන අනිත් පක්ෂවලත් එහෙම කොට්ටාසයකුත් ඉන්න නිසාවෙන් ඔවුන්ට තමයි මේ රටේ ජනතාව චෝදනාව එල්ල කරන්නේ. එක්කෝ දේශපාලනය නිසාවෙන් බලාරගලේ යෙදෙනවා, එහෙම නැත්නම් මූල්‍ය නිසාවෙන් බලාරගලේ යෙදෙනවා. හැබැයි ගරු මුලාසනාරට මන්ත්‍රීතුමියනි, මේ රටේ මේ ආණ්ඩුවට කලින් ආණ්ඩුව පැවතිලා ඔබතුමියට මතක ඇති, අපි මාධ්‍යවල දැක්ක, සමාජ මාධ්‍ය ජාලාවල දැක්කා, උත්තරීතරයයි හඳුන්වපු අපේ ඉන්න උසාවිවල නඩුකාරතුමන්ලගේ පවා අහුණු වොයිස් කට් පිළිබඳව මේ රටේ උසාවියේ ඉඳලා අපහාසයට එහා ගිහිල්ලා දැනුවත් කිරීම වෙනුවෙන් මේ කියන්නේ. උසාවියේ ඉඳලා අපි ඔබ කතා කරන කොමිෂන් සභාවල ඉඳලා ඊට අමතරව ගිහිල්ලා එතනින් යාට රාජ්‍ය නිලධාරිය ස්වාධීන විය යුතුයි. හැබැයි මේ රටේ රාජ්‍ය නිලධාරියට යනකම්ම එක්තරා දේශපාලනයක් කරනවා, දේශපාලනයකට කඩ යනවා හැරනොතින් ඔව් මුදලට කඩ යනවා. මේ රටේ ජනතාවට මම මේ කතාව කරන්නලා ආම මේ ඡන්දය දෙන්න ඕන කියලා හිතුවේ. ජනතාව දන්නේ එක දෙයයි, මෙච්චර කාලයක් 8000 ගණනක් විතර දේශපාලනේ පායස බාහිරි පළාත් බාහිරි වේවා පාර්ලිමේන්තු වේවා නායකයෝ හිටියා. ජනතාව යම්කිසි විදිහක දැනගත්තේ ඒකෙන් කොට්ටාසයක් විතරක් පගාව ගන්නවා, බලාරගලිය වෙනුවෙන් තීන්දු ගන්නවා කියලා. හැබැයි දැන් මේ වෙලාවේ 225 ඉන්නේ. ඒ 225 ආණ්ඩුවේ විපක්ෂ කොට්ටාසයක් පිළිබඳව ජනතාව ඒ තීන්දුව දන්නා වගේම මේ ජනතාව දැනගත යුතුයි මේ රටේ ඔබමම සාධීනයයි කියන ආයතනවලත් එතනින් යාට රජයේ නිලධාරීන් විදිහට කටයුතු කරන අයත් මේ රටේ
තමන්ටම මිනිත්තු දෙකක කාලයක්
මේ රටේ ජනතාව නොමග යවමින් තමන්ගේ අභිමතාර්ථය වෙනුවෙන් කටයුතු කරනවා කියන එක මේ ජනතාව දැනගත යුතුයි. එතෙන්දී මම උපයෝගිතා කොමිෂන් සභාව පිළිබඳව කතා කරද්දී මම බොහොම අගය කරන ආයතනයක් උපයෝගිතා කොමිෂන් සභාව මේ රටේ තිබිය යුතුම ආයතනයක් විදිහට තමයි මම දකින්නේ. එයි සභාපතිත්වයේ දරන යම්කිසිවෙකු හෝ වේවා, ඔව් හැමෝම කතා කරන විදිහට ආණ්ඩුව අධිපක්ෂක කතා කරන විදිහ ඔව් දේශපාලන පත්වීමක්නේ. එතකොට මේ රටේ දේශපාලන පත්වීමක් වෙලානේ කොමිෂන් සභාව. මම මේ විපක්ෂයේ සහ ආණ්ඩුවේ හැමෝම කතා කරපු දේ අහගෙන හිටියා. එතකොට ඒ දේශපාලන පත්වීමෙන් පත්වන සභාපතිවරයා කෙලෙසද ස්වාධීන වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඔව් දැන් අපි කතා කරන ජනක වේවායේ නමින් කතා කරුතින් ඔහුගෙන මට කතාවක් නැහැ. මට අදාළ සභාපතිවරයා කියන කාරණා. ඒ සභාපතිවරයා මං යම්කිසි අධ්‍යනයකදී උපයෝගිතා කොමිෂන් සභාව හරහා මං ඔවුන්ගේ තොරතුරු ගත්තා. ඒ හරහා පාර්ලිමේන්තු උපදේශක කාර්ය සභාවල කතා කරා. මට මතකයි දවසක් අපේ ඩලස් අලහපෙරුම අපේ ඇමතිවරයා විදුලි බල මණ්ඩලයේ ඇමතිවරයා ඉදදී මං උපදේශක කාර්ය සභාවේ කතා කරද්දී එතුම මට කිව්වා මගේ දේශපාලන ඉතිහාසයේ මෙහෙම කරුණු ඇතුව හරවත්ත කතා කරනවා දැක්කමයි කියලා මට ග්‍රේට් ජොබ් කිව්වා. මොකද ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මාස 3-4ක් වෙන්නේ නැති. හැබැයි එතුම මේ කතාව කියන්න මට ඒ කරුණු ටික සහය තොරතුරු මං සීලමු දේවල් උපයෝගිතා කොමිෂන් සභාව හරහා තමයි ගත්තේ. ඒක නිලධාරීන් මහත්ලේ මහත්සේ කැපෙනවා මේ රටට දෙයක් කරන්න. ඒ අතරේ මේ ඉන්න සභාපතිලා ජම් ජම් කාරණාවල්දී හොඳ කාරණාවන් කරා කියන එකත් මම පිළිගන්නවා. මම එහෙම ආණ්ඩුවේ හිටියට කතා කරන්නේ. හැබැයි සාධින කමිෂන් සභාවකින් කෙනෙක් ඒ රෙගියුලේෂන් හදනවා මිසක අපේ ප්‍රතිපත්ති
මේ තීන්දුව
වැඩක් නැහැ. එතෙන්දී ගරු මුලසනාරට මන්ත්‍රීතුමනි වෙලාවක් දෙන්න කිසිම නිලධාරියෙක් හෝ නැත්තම් සාධින කමිෂන් සභාවක පුජ්‍යලියකු වේවා ඔව් දේශපාලන අභිප්‍රායය තුළ දේශපාලනය වෙනුවෙන් කතා කරනවාද, එහි කරුණු කාරණා වලට සම්බන්ධ වෙනවාද, ඔව් කිසිම තනතුරක සිටිය යුතු නැහැ කියලා තමයි මගේ අදහස. ඒ එසේ විය යුතු නැත්නම් මේ රටේ අපේ මූලාසනට මන්ත්‍රීතුමනි ජනතාව යම්කිසි නිලයක් බලයක් තියාගෙන දේශපාලනේ නැtei කියාගෙන ජනතාව ගොනාට අන්දන කොමිෂනුත් ජනතාව ගොනාට අන්දන රාජ්‍ය නිලධාරිවාදයත් මේ රටේ ජනතාව දැනගත යුතු
කියලා කියනවා. ඔබ ප්ලීස් ගරු කතානායකතුමා මූලාසනට
පැමිණ ඇති.